අයිබෝවන් සම්මා සම්බුදු සරණයි සුපින්පත් ඔබ සියලු දෙනා වෙත. අදුර විනිවිද දකින්නට අදත් අපි සූදානම් සත්‍යාවලෝකනයේ විද්වත් කතිකාවත සමගින්. බෞද්ධ රටක ජීවත් වන අප කෙතරම්නම් බුදුදහම ජීවිතයට සමීප කරගෙන ඇත්ද? අද ඒ තේමාව ඔස්සේ මේ විද්වත් කතිකාවතේ යෙදෙන්නට අද මේ සංවාද මණ්ඩපයට වැඩමවා වදාළ එංගලන්තයේ බාත්ස්පා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද දීගලේ මහින්ද නාහිමිපාණන් වහන්සේව නමස්කාර පූර්වක පිළිගනු ලබනවා මේ විද්වත් කතිකාවත සඳහා. එවකෙමයි අද මෙම කතිකාවත සඳහා සම්පත් දායකත්වයේ සලසමින් කොතලාවල ආරක්ෂක සරසවියේ හිටපු නියෝජ්‍ය උපකුලපති අධ්‍යන මොරටුවේ විශ්වවිද්‍යාලයේ ඉන්චාර්ය ඕස්ට්‍රේලියාවේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ භවනා ආචාර්ය ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ භවනා උපදේශක රවින්ද්‍ර කොක්කලගේ මැතිතුමනි ඔබතුමාවත් ඉතා ආදරයෙන් යුතුව මේ සංවාද මණ්ඩපයට පිළිගනු ලබනවා. හොඳයි, අද අපේ රටක ජීවත් වන අපි කෙතරම්නම් බුදුදහම ජීවිතයට සමීප කරගෙන ඇත්ද? අවසරයි අපේ හාමුදුරුවනේ, අපි තේමාවට යන්නට මත්තෙන් බුදුදහම පිළිබඳව ඔබ වහන්සේගේ ආකල්පය බුදුදහම පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරමු.
බුදුදහම කියන ආගම ලෝකාගම අතර විශේෂ වෙනවා එක හේතුවක් නිසා. ඒ හේතුව තමයි මේ සිත පිළිබඳ ලොකු විවරණයක් තියෙනවා. ඊළඟට ජීවිතය පිළිබඳ ඇති තත්ත්වය පෙන්වන දර්ශනයක් තියෙනවා. විශේෂයෙන්ම මං අයින් අදහස් කළේ හැම දෙයක්ම නිතර මොහොතෙන් මොහොත වෙනස් වෙනවා කියන අදහස. ඊළඟට අපේ ජීවිතේ තියෙන සතුට වගේ දේවල් බොහොම සුළු කාලයක් තියෙන, ඒ දේවල් දුක්ඛ සත්‍යයට පෙරලෙන්න පුළුවන් කියන අදහස. ඒ වගේම අපි මම අපි එහෙම කියලා කතා කළාට ඒ අදහස් වුණත් පරමාර්ථ වශයෙන් ගත්තම සත්‍යයක් නැහැ, නැත්නම් ආත්මයක් නැහැ කියන ওই අදහස එක්කවුණම ওই අදහස් තුන තමයි බුද්ධාගමේ දෙන මූලික දාර්ශනික පදනම. ඉතින් බුදුදහමේ තියෙන වැදගත්කම තමයි මිනිසෙක් වෙලා ඉපදීම බොහොම අමාරු කාර්යයක් කියලා කියන, ඒ වගේම මිනිසෙක් වෙලා ඉපදුනාට පස්සේ මේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්, වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මිනිසෙක් වශයෙන් ඉඳලා බුදු කෙනෙක් වගේ රහතන් වහන්සේ නමක් වගේ වෙන්න පුළුවන් කියලාත් උගන්වනවා. ඉතින් මේ මිනිස් හැකියාව මිනිසුන්ට බොහොම හොඳ හැකියාවක් තියෙනවා කියලා පෙන්වීම නිසා බුද්ධාගම තාම වැදගත් වෙනවා. වගේම කියන්න ඕන බුද්ධාගම අපේ ආගම කියලා වචනේ යෙදුවට බුදුදහම ලෝකය දකින ක්‍රමයක්. බුදුදහම මිනිසුන්ගේ ජීවිතය දිහා බලන ක්‍රමයක්. බුදුදහම මිනිසුන්ට අලුත් විදිහට ඒ කරුණුවලට අනුකූලව අලුත් විදිහට හිතන්න පුරුදු කරන ධර්මයක් කිව්වොත් නිවැරදි.
මහාචාර්යතුමනි, බුදුදහම පිළිබඳ ගිහියෙක් විදියට ඔබතුමාගේ අදහස කොහොමද ජීවිතයට සමීප කරගත යුත්තේ? කොයි ආකාරයෙන්ද අපි බුදුදහම ඒ පිළිබඳව පොඩි අදහසක් ඉදිරිපත් කරමුකෝ.
ඔව්, බුදුදහම කියනකොට දැන් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ලෝකයේ අද බොහෝ ආගම් තියෙනවා. ඒවයින් අපට විශේෂයෙන් වෙන් කරලා දක්වන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි දැන් අනිත්‍යාගම් බැලුවහම ගොඩක් වෙලාවට අපිට දේව සංකල්පයක් හරි නොපෙනෙන බලවේගයක් හරි මත පදනම් වුණ ආගම්. බුදුදහමේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝකයේ තියෙන සත්‍යතාවය කියන එක. අපි චතුරාර්ය සත්‍යය කියලා ගත්තොත් ඒක පරම සත්‍යයක්. ඒ කියන්නේ බුදු කෙනෙක් හිටියත් නැතත් මේ ලෝකේ පවතින ධර්මතා සත්‍ය කරුණු ටික තමයි එතන දේශනා කරන්නේ. එතකොට අර වෙන ආගමක් කියන ආගම සංකල්පයට වඩා පොඩි වෙනසක් තියෙනවා මේකේ. මේ දර්ශනය සත්‍ය අවබෝධයක්, සත්‍ය දැකීමක්. අපේ මේ සත්‍යාලෝකනය වැඩසටහනටත් මං හිතන්නේ ගැළපෙනවා. බුදුදහම තමයි මේ ලෝකේ තියෙන පරම සත්‍ය දකින්න විදිහක් පෙන්වන්නේ. ඒකත් අර මරුණයින් පස්සේ දකින්න එක නෙමෙයි, ජීවත්ව ඉදදී ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් දහමක් විදිහට බුදුදහම අනිත් ආගම් වලින් වෙනස් වෙනවා. අනිත් හැම ආගමේම මරුණයින් පස්සේ ලබන දෙයක් ගැන කතා කරනවා. දැන් අපි දන්නා බුදුදහමේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් ඒ බුදුරජාණන් වහන්සේත් අවබෝධ කළා, ඊළඟට රහතන් වහන්සේලා මේ ජීවිතය තුලදීමයි අවබෝධ කළේ, මාර්ගඵල ලැබුවේ මේ ජීවිතය තුලදී. මරුණයින් පස්සේ දෙයක් නෙවෙයි. එතකොට මේක ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් ප්‍රායෝගික දෙයක් කියන මට්ටම.
හොඳයි හොඳයි. බුදුදහම පිළිබඳව කතිකා කරද්දී අවසරයි අපේ හාමුදුරනේ ඊළඟට අපි අපේ හාමුදුරන් වෙත යමු. අපේ හාමුදුරුවනේ බුදුදහම සම්බන්ධයෙන් ගත්තම දැන් ගිහි ජීවිතය ගත කරන පුද්ගලයන්ට, බුදුදහමේ ශ්‍රාවකයන්ට, බුදුදහම අනුගමනය කරන්නන්ට කොයි වගේ ප්‍රතිපත්තියින්ද, කොයි වගේ දහම් කරුණද ඉදිරිපත් වී තිබෙන්නේ? ඇත්තටම කිව්වොත් එහෙම පංචශීලය ආදී දේ ගිහි ජීවිතය සාක්ෂාත් කර ගැනීම සඳහා ගිහි ජීවිතයේ කිසියම් උත්සංවරයක් ඇති කර ගනිමින් ගිහි ජීවිතයේ සාර්ථකත්වය සඳහා ගමන් කරවීම සඳහා ඉදිරිපත් කරන ලද දර්ශනයක් පංචශීලය. ඉතින් ඒ වගේ බුදුදහම තුළින් ගිහි ජීවිතයට ළඟා කරගත හැකි දේවල් මොනවාද? ඒ පිළිබඳව පොඩි අදහසක් ඉදිරිපත් කරමු අපේ හාමුදුරනේ.
දැන් බුදුහාමුදුරුවෝගේ ජීවිතය දිහා ගත්තම බුදුහාමුදුරුවෝ පැවිදි ශ්‍රාවකයොත් හිටියා, ගිහි ශ්‍රාවකයොත් හිටියා. ඉතින් ගොඩාක් සූත්‍ර දිහා බලපුවම, ත්‍රිපිටකයේදී සූත්‍ර දිහා බලපුවම පේන්නේ ගොඩාක් ගෘහපතීන්, රජවරු, ඒ විදිහේ සිටුවරු, ඒ විදිහේ අයට තමයි ගොඩාක් දේවල් දේශනා කළේ. හැබැයි මේ බුදුහාරු කරපු කියපු ගොඩාක් ධර්මය වඩාත් අදාළ වෙලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට. හේතුව ඒක නිර්වාණගාමී මාර්ගය නිසා. හැබැයි එතනදී අදහස් වෙන්නේ ගිහි අය ගිහි පින්වතුන්ගේ කටයුතු සම්පූර්ණයෙන්ම අමතක කරලා තිනවා කියලා. ඉතින් වඩා වැදගත් කාරණේ තමයි දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඒ විදිහේ අදහස් ගිහි ජීවිතයට සම්බන්ධ වෙනවා. ඉතින් ගිහි පැවිදි කියලා ඒ තැන්වලදී වෙනසක් නැහැ. උදාහරණයක් වශයෙන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය කියන කොටස ගත්තම එතන තියෙනවා සම්මා වාචා කියලා. කියන්නේ හොඳ වචන පාවිච්චි කිරීම. එතකොට ඇත්ත වශයෙන්ම භික්ෂුන් වහන්සේලා හොඳ යහපත් කාටත් කාගෙත් හිත ගන්න වචන පාවිච්චි කරන්න ඕන. නමුත් ඒක ඒ අදහසම ගිහියන්ටත් ඒ වගේමයි. දැන් මංගල සූත්‍රයේමත් කියනවනේ. එතකොට අපි හොඳ වචන කතා කරපුවම හොඳ විදිහට අනිත් අයත් කතා බහ කරනකොට අපේ ඒ ගිහි පින්වතුන්ගේ ඉන්න යහළු මිතුරු වැඩි වෙනවා. ඒගොල්ලෝගේ ජනප්‍රියටපත් වෙනවා. ඔය විදිහට ගොඩාක් දේවල් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ඒ මුලින්ම බුදුහාමුදුරුවෝ කිව්වේ පැවිදි අයට. නමුත් ඒව වුණත් ගිහි ජීවිතේ ගන්න පුළුවන්. ඔබතුමා මතක් කළානේ පන්සිල් ගැන. මේ පන්සිල් කියන අදහස වුණත් බුදුදහමේ ඉස්සලා තිබිලා තියෙනවා. يعني ඉන්දියානු සමාජයේ තිබිච්ච අදහස් ගොනු කරලා තමයි පන්සිල් කියන අදහස් හදාගන්නේ. අපි ගමු ওই පන්සිල් පද පහ ගැන. දැන් පළවෙනි එකකින් කියන්නේ සතුන් මැරීමෙන් පණක් තියෙන සත්වයකගේ ජීවිතය තොරකින් වළකිනවා කියලා තමන් පොරොන්දු වෙන එක. එතකොට දෙවෙනි එකකින් කියන්නේ අපි අනිත් අයගේ දුක කරනවා, අනිත් අයගේ වටිනා දේවල් ආරක්ෂා කරනවා. අපි ඒවා අපිට දුන්න නැත්නම් අපි ගන්න හොඳ නෑ කියලා අපි පිළිගන්නවා කියන එක. ඊළඟට තුන්වෙනි එකෙන් බොහෝ විදිහට තේරුම් අරගෙන තිනවා. තුන්වෙනි ශික්ෂාපදයෙන් කියන්නේ අපේ ඉඳුරන් පහක් තියෙනවනේ. ඒ ඉඳුරන් පහෙන් තමයි අපි සතුට හොයන්නේ. අපි කියනවා කාමය කියලා. ඒ සතුටු හේවීම අපි සංවරශීලීව කරනවා කියලා තමයි, එහෙම වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැහැ කියලා පොරොන්දු වීමක් තමයි තුන්වෙනි ශික්ෂාපදේ. ඊළඟට හතරවෙනි එකෙන් අපි අපේ අර සම්මා වාචා පැත්තට යනවා එතන. ඒ කියන්නේ බොරු වචන, හිස් වචන, අනුන්ට අයහපතක් වෙන වචන, රළු වචන පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒ හතර පහ, පහෙන් කියන්නේ තමන්ගේ සිත කලබල වෙන, සිත නොමගට යන, සිත නොසන්සුන් වෙන දේවල් ගන්න. අපි බොහොම පහරුවෙන් කියන මත්පැන් වගේ දේවල් ගැනීමේ වළකින එක. ඔය ඔය හත ඔය පහ ගත්තම අපිට පේනවා පළවෙනි එකෙන් ලෝකීන සියලුම සත්වයන්ට ආදරය කරන්න උගන්නන ධර්මයක්. එහෙම දෙවෙනි එකෙන් දීපල, කාගේ දීපල වුණත් ආරක්ෂා කරන්න පුරුදු වීම. තුන්වෙනි එකෙන් තමන්ගේ ඉඳුරන් දමනය කරගෙන ආරක්ෂා කරගෙන ජීවිතයක් ගෙවනවා කියන එකයි කියන්නේ. හතරෙන් කියන්නේ තමන් නොගැලපෙන වචන පාවිච්චි කරන්න, හිස් වචන පාවිච්චි කරන්නේ නැහැ. එතකොට පස්වෙනි එකෙන් තමන්ගේ සිත වැදගත්, සිතට හානි කරගන්න හොඳනේ, තමන්ගේ ජීවිතය හානි වෙන මද්‍රව්‍ය වගේ දේවල් ගන්න හොඳ නැහැ. ඒක ගත්තම මේක කිසිම බෞද්ධ කියලා වෙනම දෙයක් නැහැ මෙතන. මේ අනිත් ආගමිකයන්ටත් මෙයා පිළිගන්න පුළුවන්, අනිත් ආගම් වලට සමාන අදහස්. ඒ විදිහේ පොදු එක කොටසකට කණ්ඩායමට ආйти නැති අදහසක් තමයි මේ පන්සිල් කියලා, සීලය කියලා බුදුදහමේ අරන් තියෙන්නේ. ඒක තමයි පදනම බෞද්ධ සමාජයේ. ඒ කියන්නේ ගිහි සමාජයේ, පැවිදි සමාජයේ පදනම එතනයි. ඉතින් මේ පදනම හොඳට තිබුණම අනිත් හැමදේම කරලා. ඒක තමයි මම හිතන්නේ බුදුදහමෙන් ගන්න පුළුවන් ලොකුම ආදර්ශය.
එහෙමයි සර්. මෙතරම් ආදර්ශ සම්පන්න බෞද්ධාගම බෞද්ධයන් හැටියට අපේ රටේ ජනතාව කතරම්නම් සමීප කරගෙන තිබෙනවද? මහාචාර්යතුමනි, ඒ පිළිබඳව ඔබේ හඳාවදි කරමු.
ඔව්, අපේ රටේ දැන් අපි දන්නවා නිතරම බුදුදහම ඇහෙන්න තියෙනවා, ඒ අවස්ථාව වැඩි. අපිට මේක හොඳටම වැටහෙනවා. දැන් විදේශ රටකට ගිහාම කොච්චර දුෂ්කරද අපේ හාමුදුරනේ දහමක් අහන්න තියෙන අවස්ථා. ඉතින් අද කාලේ නම් මේ තාක්ෂණ දියුණුවත් එක්ක දැන් අපේ ඉන්ටර්නෙට් නැත්නම් අන්තර්ජාල ආදිය හින්දා
බුද්දිස් ටීවී එක,
ඔව් බුද්දිස් ටීවී එක, ඔව් මේ ස්ථානෙන් පවත්වගෙන යන අපේ නායක හාමුදුරුවන්ගේ දරණාගම කුසල ධම්ම හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් මේ පවත්වාගෙන යන මේ බුද්දිස් බෞද්ධයා නාලිකාව. ඒ වගේ හේතු හින්දා පිට රටටත් දැන් ටික ටික මේ පෙරට වඩා බුදුදහම අහන්න අවස්ථාව, නරඹන්න අවස්ථාව ලැබෙනවා වැඩි. ඉතින් අර ඔබතුමා ඇහුවා වගේ දැන් ලංකාවේ අපි බැලුවොත් පැය 24 පුරා දහම අහන්නත් අවශ්‍ය කෙනෙකුට අවස්ථාව තියෙනවා. එතකොට නාලිකා ගොඩකින් ධර්මය, ධර්ම දේශනා, තවත් ධර්ම වැඩසටහන් පවත්වනවා. ඉතින් ඒකම අපිට අර මේ කලාකාරයන්ගෙන් වගේ සින්දු වලත් කියනවා, මෙච්චර මේ අහන බණ අහන රටේ ඇයි මෙච්චර අනිත් පැත්තත් අපි දුෂ්චරිත වගේවත් වර්ධනය වෙන්නේ. එහෙම ස්වභාවයකුත් තියෙනවා. ඉතින් ඒක වර්ධනය වුණාද, දැන් ඒවා වැඩිපුර වාර්තා වෙනවද කියන එක වෙනම කතාවක්. මොකද මං හිතන්නේ බුද්ධ කාලයේ පවා එක එක සමාජ තත්ත්ව පැවතිලා තියෙනවා. අපිට සොරුන් ගැන අහන්න ලැබෙනවා, මංකොල්ලකාරයෝ ගැන අහන්න ලැබෙනවා, මිනිමැරුම් ගැන අහන්න ලැබෙනවා. ඒ වගේ දේවල් ඒ කාලෙත් තිබිලා තියෙනවා. ඉතින් ඒ හැම සමාජයකම හොඳ පැත්තක් වගේ නරක පැත්තත් තියෙනවා. ඉතින් මේවා එක පැත්තකින් සමහරු මේක සංසන්දනය කරන්න යනවා වැඩිපුර තියෙන්නේ. අද කාලේ මේවා වැඩිද එදාට වඩා? එහෙම නැත්නම් බුදුදහම පවතින රටවල මේවා වැඩිද අනිත් රටවල් වලට වඩා? වගේ සංසන්දනයක් කරන්නත් උත්සාහ කරනවා. ඉතින් ඒවා කොච්චර ඒ සංසන්දන සාර්ථකද කියන එක අපිට කියන්න බෑ. මොකද මේ වාර්තා වෙන ස්වභාවය අනුව දැන් අපේ මාධ්‍ය සමහර විට වැඩිපුර වර්තා කරනවා. ඔව්, දැන් මම ගොඩක් අවුරුදු 15කට 20කට විතර සිංගප්පූරුවේ හිටියා. ඒ කාලේ ඉතින් සිංගප්පූරුවේ ආර්ථිකය රඳා පැවතුනේ විදේශිකයන් මත. මොකද ඒ රටේ මුකුත් නැහැ. එතකොට ඒගොල්ලෝ ලොකු ප්‍රචාරයක් අරන් ගියා. මේ සිංගප්පූරුව තමයි මේ ලෝකේ තියෙන හොඳම ආරක්ෂිතම රට කියලා පෙන්වන්න. ඒ හින්දා ඉතින් අපි අර රටේ ජීවත් වුණ හින්දා අපි දන්නවා මේ සමහර දේවල් වාර්තා වෙන්න ඉඩ තිබ්බේ නැහැ. දැන් සිංගප්පූරුවේ උදාහරණයක් විදිහට අපි මේ මත්කුඩු වලට මරණ දඬුවම දෙන රටක්. හැබැයි සමහර විට කවුරුත් දන්නේ නැහැ සිංගප්පූරුවේ ඇතුලෙත් කුඩු හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒවා වාර්තා වෙන්නේ නැහැ. මම එක උදාහරණයක් විදිහට ගත්තේ. ඒ වගේ අනිත් දේවලුත් තියෙනවා. ඒවා වාර්තා නොවන විදිහට ඒ පරිසරය හදලා සැකසීලා තියෙනවා. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ කතා කරන තරම් දූෂණ වංචා ඒ වගේ දේවල් මේකේ තියෙනවද නැත්නම් මේ හවුලුප්පල ඒවා විතරක් කතා කරන නිසා ඒවා මහන් දකින්න ලැබෙන නිසා එහෙම සංකල්පයක් තියෙනවද කියන එකත්. මොකද සමහර රටවල් දැන් අපේ ලංකාවට වඩා හුඟක් ඉස්සරහා බලලා අර ඒකට අවශ්‍ය පරිසරය සකස් කරනවා. මොකද දැන් රට ඇතුළෙත් ඒවා වාර්තා වෙනවා අඩුයි. එතකොට විදේශවලටත් වාර්තා වෙනවා අඩුයි. එතකොට ඒගොල්ලෝ හිතන්නේ මෙතන තමයි හොඳම තැන කියන අදහස. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ ගොඩාක් ප්‍රයෝජන ගත්තා. ඒ ආර්ථික දියුණුවට ඒවා හුඟක් උදව් වුණා. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ වුණාට අපි දැන් බෞද්ධයෝ හැටියට එක පැත්තකින් මේ බුදු දහමේ ප්‍රයෝජනේ කොච්චර ගන්නවද කියන එකත් විමසලා බලන්න ඕනේ. බෞද්ධ රටක් හැටියට අපි බෞද්ධයෝ විදිහට දැන් ඇත්තටම මම එකාතකින් මම ලැජ්ජා වෙනවා. මොකද මම මෙහි විශ්වවිද්‍යාල අධ්‍යාපනෙත් ලැබලා ඒ වෙනකන් අපි බුද්ධ ආගම අපි ඉගෙන ගත්තා තමයි. ඒ වුණාට මේ බුදු දහම කියන්නේ මොකද්ද කියලා ඒකේ ප්‍රායෝගික පැත්තක් ගැන අපේ හැමදෙරේ මට අදහසක් ඇවිල්ලා තිබුණේ නැහැ මං පිටරටට යනකම්. ඇත්තටම සිංගප්පූරුවේදී තමයි මම මේක හොයන්න ගත්තේ. ඉතින් ඒ වෙනකන් අපි බෞද්ධයෝ කියලා කියනවා, අපි ඔක්කොම දන්නවා කියලා හිතනවා. හැබැයි අර විදේශිකයෝ මේ බුද්ධ ආගම ගැන කතා කරන දේවල් බැලුවහම මට සියුම් විදිහක ලැජ්ජාවක් ඇති වුණා. අපි මේ බෞද්ධය කිව්වට මේ ප්‍රායෝගික පැත්ත ගැන දන්නවා බොහොම අඩුයි කියලා. දැන් ඒ හින්දා තමයි මම පෙළඹුණේ මේක ගැන හොයන්න. ඉතින් විදේශිකයෝ අතරේ අපි ටිකක් හරි අසරණයි වගේ මේගොල්ලෝ කතා කරන දේවල් දැක්කහම. නේද අපි වචන දැනගෙන හිටියට මේකේ තේරුම හරියට දැනගෙන හිටියේ නැහැ. ඊළඟට ඒගොල්ලෝ අහන ප්‍රශ්නවලට දැන් උදාහරණයක් විදිහට දැන් මම කතා කරන්නේ ගොඩාක් ඉස්සර. එතකොට දැන් ඒගොල්ලෝ අහන අපි මොකද්ද ඔය නමෝ තස්ස භගවතු අරහතු කියන්නේ. දැන් මට කියාගන්න බැරි තත්ත්වයක් තිබුණා ඒ කාලේ. ඉතින් ඊට පස්සේ මේ වගේ දේවල් හින්දා මේක ගැන හොයන්න. මොකද ඒගොල්ලෝ යමක් අන්ධව මෙහෙම පිළිගන්නේ නැහැ. ඒක හොයලාමයි ඒක හොයලා බලලා ප්‍රායෝගික පැත්තෙන් වැදගත් කියලා හිතනවා නම් තමයි ඒක හොයන්නේ. ඉතින් අපි දැන් මේක හොයන්න ගත්තට පස්සේ මට තේරුණා අපි කොච්චර මේකේ ප්‍රායෝගික පැත්ත අමතක කරලා තියෙනවද. බුදුදහමේ ප්‍රායෝගික පැත්ත. අපි අර වචන ටිකක් කටපාඩම් කරගෙන මම දන්නවා අපි දන්නවා අපි බෞද්ධයෝ අපේ රටේ තමයි මේක තියෙන්නේ කියලා අර ආඩම්බරෙන් කතා කරනවා මිසක් සැබෑ හරය උකහාගෙනත් නෑ. ඒකට උත්සාහයක් ගන්නවත් බොහොම අඩු තත්ත්වයක් තිබුණේ. මේක මේ පහුගිය දශකයේ ගත්තොත් දැන් අපි පහුගිය අවුරුදු 5 විතර ගත්තොත් මං හිතන්නේ රටේ ඊට වඩා ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. දැන් බුදුදහම ගැන ගැඹුරු දේවල් ගැන කතා කරන පිරිස වැඩිවීමක් තියෙනවා. ඔව්, ඊට අවුරුදු 10කට 15කට විතර එහා බැලුවොත් ඒ தත්ත්වේ බොහොම වෙනස් තත්ත්වයක් තිබුණේ. ඒ කාලේ මට මතකයි අපි සාමාන්‍යයෙන් දැන් ඉගෙනගත්තු කෙනෙක් භාවනා කරනවා කිව්වොත් බොහොම නිකන් සමාජයේ බොහොම මේ වැරදි ආකල්පකින් තමයි යාදිහා බලන්නේ. මොකද මේ සසර කල කිරිලා කියලා අර මුකුත් කරගන්න බැරුව තමයි මෙතෙන්ට ගියේ කියලා. දැන් අපේ හැඳුරනේ ඔක ටිකක් වෙනස් වෙලා තියෙනවා. මොකද අපිට පේනවා දැන් ඉගෙන ගත්තු පිරිස් බුදුදහම හොයන වැඩි. ගත්තොත් වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු ආදී උසස් කියලා සම්මත මට්ටමේ ඉන්න අය, දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, ආචාර්යවරු, ඒ වගේ අය බුදුදහම හොයන වැඩි තත්වයකට පත් වෙලා තියෙනවා. ඒකෙන් පේනවා මේකේ වටිනකම අවබෝධ කරගෙන වැඩි වගේ අර ඉස්සරට වඩා එහෙම ස්වභාවයක් අපිට දැන් දකින්න ලැබෙනවා. මේ ඒක මං හිතන්නේ හුඟක් හොඳ පැත්තකට වෙන වෙනසක් ප්‍රවණතාවයක්.
අපේ හාමුදුරනේ අවසරයි මට තියෙන කිසියම් ගැටලුවක්. දැන් අපේ රටේ ජනතාව ආමිෂ පූජා, ආමිෂ පූජාවන් කියන වෙසක් කාලේ ගත්තොත් එහෙම වෙසක් පහන් කූඩු බලන බලන අත දන්සල් ඒ වගේ ආමිෂ පූජාවන්ට දැඩි නඹුරුතාවක් දක්වනවා. ප්‍රතිපත්ති පූජාවන් හා බලද්දී ආමිෂ පූජාවයි ප්‍රතිපත්ති පූජාවයි අතර කොහොමද අපි මේ ගනුදෙනුව සිදු කළ යුත්තේ? බෞද්ධයන් හැටියට, ගිහියන් හැටියට ආමිෂ පූජාවද ප්‍රතිපත්ති පූජාවද මෙසි නියම බුදුදහමේ හරය සමීප
කරවන්නේ? ඔබතුමා අහන ප්‍රශ්නයක් වැදගත්. ආමිෂ පූජා කියලා අපි පාලි වචනේ කියන්නේ මේ දානේ දීම, මල් පහන් පිදීම, ඒ විදිහේ කටයුතු තමයි ආමිෂ පූජා කියන්නේ. ප්‍රතිපත්ති පූජා කියලා ගත්තම බොහෝ වෙලාවට සිල් රැකීම, භාවනා කිරීම වගේ දේවල් තමයි අදහස් වෙන්නේ. ඉතින් මේක බෞද්ධ සම්ප්‍රදාය, බුදුදහමනේ බෞද්ධ සම්ප්‍රදාය විස්තර කරගන්න විද්වතුන් භාවිතා කරන නම් දෙකක්. හැබැයි ওই දෙක එකට සම්බන්ධයි. ඒ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ඒක ගහට පොත්ත වගේ, පොත්තට ගහ වගේ. ඒ හේතුව දැන් සිල් රැකීමයි භාවනා කිරීම වුණත් අර දානෙත් එක්ක සම්බන්ධ වෙනවනම් තමයි ඒක වටින්නේ. මොකද ඒකේ ලොකු වග කියන්නේ ප්‍රායෝගිකාංශයක් තියෙනවා. අපි හිතමු සිල් රැකීම වගේ දෙයක් බොහෝ වෙලාවට තමන් විතරක් කරන දෙයක්නේ. භාවනාවත් තමන් විතරක් කරන දෙයක් බොහෝ වෙලාවට. හැබැයි දන් දීම වගේ දේවල් බොහෝ වෙලාවට තමන්ගෙන් එහාට ගිය ලෝකයක් ගැනනේ හැමෙලිවෙන්නේ. කාට අපි දානයක් කාට දුන්නත්, හාමුදුරු නමකට දුන්නත්, යන්නෙකුට දුන්නත්, වැඩිහිටි නිවාසයකට දුන්නත්, ඒ අපෙන් එහාට ගිය ලෝකයක්. ඉතින් ඒකේ ලොකු සමාජ මෙහෙවරක් තියෙනවා. සමාජ මෙහෙවරක් කියන්නේ අපි හිතමු අපේ රටේ ඒ අපේ අය, බෞද්ධ අය අපේ රටේ විතරනේ, තායිලන්ත වගේ රටවල දෙකනේ, ඒ අය දෙන්න අකමැති වුණා නම්, දෙන්න ලෝභ වුණා නම්, තමන්ට අයිති සම්පත් බුදු සාසනය වෙනුවෙන් දුන්නේ නැත්නම් බොහෝ වෙලාවට දැන් අද කාලේ අපේ බුදු සාසනය කියලා ගන්න දේවල් කිසි දෙයක් අපිට අහිමි වෙන්න තිබුණා. මොකද ඒ විශේෂයෙන්ම දුප්පත් අය, ඒ කියන්නේ එදා වීල නැති අය දෙන රුපියල දෙක 10 15 තමයි වෙන තමයි ගොඩාක් වෙලාවට පන්සල් වල දනමාලි ගාවනත් පින්කට පිරෙන්නේ. ඉතින් පන්සල් වල හැදෙන බෝධි ප්‍රාකාර රමය දුප්පත් අය දෙනවා. ඉතින් මේ දීම කියන අදහස එහාට බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. සමහරවිට බණ භාවනා කිරීම ඒගොල්ලන්ට අමාරු වෙන්නත් පුළුවන්. ඒ භාෂාව ගැන දැනුමක් නැතිවීම, ඊළඟට ඒවට උපදෙස් දෙන්න ආය නැතිවීම, ඊළඟට භාවනා කරන්න තියෙන බිය, ඒ විදි ගොඩාක් හේතු නිසා. නමුත් අර දන් දීම කියන එක මේකල බොහොම සන්තෝෂෙන් කරන දේ. ඒකෙන් අදහස් වෙන්නේ ඒ අය පහත් දෙයක් කරනවත් නරක දෙයක් කරනවා. ඒ අයට පුළුවන් දේ ඒගොල්ලෝ කරන. නමුත් ඒ පුළුවන් දේ කිරීමෙන් ලොකු සමාජ මෙහෙවරක් සංස්කෘතික වශයෙන් සමාජයක් වශයෙන් එහෙම නොකිරුණා නම් අපිට අද තියෙන සංස්කෘතිය ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඊට අනිත් තව පැත්තකුත් තියෙනවා. අද මෙහිට එනකොට මම ත්‍රිවිල් එකේ මහත් එකකාවේ කොහොමද මෙතන මේ කොටුවේ ඉඳලා ඉතින් එන එතුමා ওই කතාවම කිව්ව දැන් හැමතැනම බන හැමතැනම කියනවා ටීවී චැනල් තියෙනවා අරන් මෙහෙම තියෙනවා නමුත් ගැටලුත් තියෙනවා කියලා එහෙම එක නැහැ කිසිම මම එහෙම මොකද කියලා. ඉතින් වැඩි එයා වැඩි විස්තර කිව්වේ නැහැ අපිට වැඩි කතා කරන්න බැරි වුණා. නමුත් එකම ප්‍රශ්නේ දැන් එඩ්වර්ඩ් ජයගුඩි මහත්මයා ප්‍රමුඛන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියපු සින්දුව තමයි බුදුබණ අහන්න විතරම් බුදුහාන රටේ මෙච්චර කියලා එහෙම එහෙම කතාවන බුදුමා කිව්වේ. ඉතින් ඔතන ගැටලු කීපයක් තියෙනවා. එකක් දැන් අපේ ටීවී ස්ටේෂන් බුද්දිස් බුදුවද නාලිකාව ගුවන් විදුලි ඒ විදි දේවල් තියෙන එක හොඳයි. ඉතින් ඒ වගේ ලොකු සේවයක් වෙනවා. ඉතින් ඒවට දවස පුරාම අහන අයත් ඉන්නවනේ. ඉතින් මං හිතන්නේ අහන අය බොහෝ දුරට ඔය කරන දූෂිත වැඩවලට එකටව සම්බන්ධය වෙන්නේ නැහැ. වෙන බොහොම කලාතුරකින් කෙනෙක් දෙන්නේ එහෙම වුණොත් මිසක් එමෙතේ ඒවට අහුම්කම් දෙන අය ඇත්ත වශයෙන්ම මේකෙන් යහපතක් ලබනවා. දැන් මට කීප දෙනෙක් මහම්බලා කිව්වා මං කිව්වා අපේ අම්මයි තාත්තා හැමදාම දාගෙන ඉන්නේ බෞද්ධ නාලිකාව. ඊයේ මට එක්කෙනෙක් කියන කොහෙද නාවල පිටි හැටන් පැත්තේ යකඩවඩු කඩේක දවස පුරාම දාගෙන තින්නේ බෞද්ධ නාලිකාව. ඉතින් එහෙම කට්ටිය කියනවා. ඉතින් එහෙට ගියාම බඩු ගන්න ගියාම ඇහෙන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒකින් අදහස් වෙන්නේ පිළිපැදීම අඩුවීමක් නෙවෙයි. පිළිපැදීම අඩුවමක් නෙමෙයි. ඉතින් ඒක ලොකු බලපෑමක් රට ඇතුළත ගොඩාක් දෙනෙකුට වෙනවා. ඉතින් ඊළඟට අපේ රට දැන් හිතන්න ඕනේ අවුරුදු 26ක් යුද්ධයක් තිබිච්ච රටක් නේ. ඉතින් මේක තුවක්කුවෙන් පාලනය කරපු රටක්. තුවක්කුවේ බලය විශ්වාස කරපු රටක්. ඉතින් ඒකෙන් ඒ කාලය තුළ මිනිස්සුන්ට ලැජ්ජාව නැති වුණා, බය නැති වුණා. ඊළඟට මිනිස්සු මරන්න පුරුදු වුණා. මිනිස්සුන්ට අනුකම්පාව අඩු වුණා. එහෙමයි. يعني තවත් එක්කෙනෙක් මිනිස්සෙක් කියලා දකින්න පුළුවන් හැකියාව අඩු වුණා.
මිනිස් ඝාතනය හරි සරල දෙයක්
වුණා. සරල දෙයක් වුණා මිනිහක් දැක්කත් නොසලකන තත්ත්වයට ආවා. ඉතින් ඒක අපේ සමාජයේ සමස්ත පිරිහීමක්. එහෙමයි. ඒ කියන්නේ බෞද්ධයන් වශයෙන් විශේෂයෙන්ම අපි ඒකට වග කියන්න ඕන. නමුත් ඒක අපි රටේ සමස්තයක් වශයෙන් ඇතිවෙච්ච පරිහානියක්. ඒ වගේ ප්‍රතිඵල තමයි දැනට සිදු වෙන අපරාධ. මේ වගේ දෙක කොටස.
එහෙමයි.
අනිත් පැත්ත තමයි විද්‍යුත් මාධ්‍ය ඉස්සරට වැඩි ප්‍රචාරය කරනවා. ඊළඟට ඒ අපරාධ සිදු වෙනකොට කලින්ට වඩා ඒව පොලිසියට ගිහිලා වාර්තා කරන ස්වරූපෙත් වැඩි වෙලා තියෙනවා. ඒ දෙවිදි හේතු නිසා අද අපිට අපරාධ වැඩි වුණා වගේත් පේනවා.
එහෙමයි.
ඒකින් අදහස් වෙන්නේ කලින් විවිධ අපරාධ සිදුවුනේ නැහැ කියලා. සිදුවෙන්නත් ඇති නමුත් ඔච්චර දුරට සිදුවෙන්නේ නැති නමුත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒක මේ බෞද්ධ බණ කීමටවත් බෞද්ධ වැඩවලට සම්බන්ධ කිරීම මං හිතන්නේ තරම් ගැළපෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පන්සල්වත් රකින්න පුළුවන් රටක් නෙමෙයි දැන් අපිට තියෙන්නේ. මේ පන්සල් වල තියෙන දේවල් වුණත් කරගන්න කෙනෙක් අද ඇත්ත වශයෙන්ම රටේ තියෙන තත්වය ධාර්මික ජීවිතයක් ගත කරන එක්කෙනාට තමයි කරදර වෙන්නේ.
ඒක එහෙමයි ප්‍රායෝගික පැත්තේ
ඒක ඇත්ත වශයෙන්ම ධාර්මික දැන් අපි දැන් වර්තමාන තත්ත්වය ගත්තා දේශපාලනික වුණත් යහපත් මාර්ගයේ කියනවනම් ඒකට පහර ගහන මිසක් ඒ ගැන උනන්දු වෙල ඒක
නගාසිටීමට
උත්සාහයක් නැහැ. ඉතින් ඒක අපේ වරද. ඒක අපේ පරිහානිය. ඉතින් මෙතන ඊට වැඩි ප්‍රබල දේශපාලන ආර්ථික ඊළඟට ග්ලෝබලයිසේෂන්. ඒ කියන්නේ මේ විදිහ ගොඩාක් මැද්දි තමයි මේ අපි දැන් මේ පන්සල් රකින්න පුරුදු කරන උත්සාහ කරන්නේ. එතනයි උතන ගැටලුව. ඒක මං හිතන්නේ මේ අපේ මහාචාර්යතුමා කිව්වා වගේ පහුගිය අවුරුදු 10-15 තුළ විශාල වශයෙන් තරුණ පිරිස් ආගමට ලැදි වෙලා
තියෙනවා.
රට පුරා
අවුරුදු
10-15. ඒ විශේෂයෙන්ම අවුරුදු 18-30 අතර පිරිස්. ඉතින් මේක හොඳ ප්‍රවණතාවයක්. ඉතින් මං හිතන්නේ ඒ අය වැරදි කරන්න පෙළඹුණා. නමුත් ඒ සමස්ත සමාජය අපිට රැකගන්න බැරිලු දැන් අපි හිතමු ඉන්ටර්නැෂනල් ස්කූල්ස් තියෙනවා එහෙමයි ඒ ජාත්‍යන්තර පාසල් තියෙනවා ඊළඟට ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තියෙනවා ඊළඟට බෞද්ධ අධ්‍යාපන ක්‍රම නොලැබෙන පාසල් ක්‍රම තියෙනවා ඉතින් මේවා මේ අතර තමයි මේ බෞද්ධ ආගම ටික එහෙම මෙහෙන් කැළැස්සලා මතුවෙන්නේ ඒක උන සමහරලාවට ටිකක් හරි එළිය වැටෙන රබතුමා කිව්වගේ ආමේශ පූජා නිසා එනම් සත් පූජාවක් නැත්තම් මේ රට බෞද්ධ කියලා පේන්නේ නැහැ. ඉතින් ඒකයි උතන තියෙන ගැටල මං හිතන්නේ ආමිස පූජාව තියෙන නිසා ටිකක්වත් මිනිස්සු හොඳ වෙනවා කියන මගේ හැඟීම. ප්‍රතිපත්ති පූජා වෙනවා නම් හොඳයි නමුත් ප්‍රතිපත්ති පූජා කියන්නේ ආමිස පූජාව නැති වුණොත් අපේ රටේ බෞද්ධ කියලා කිසිදයක් පේන්නේ නැති වෙයි කියලා හිතෙන්නේ.
එහෙමයි අපේ හැමෝම මෙතන වඩා වැදගත් කාරණාවක් අපේ නැහැ හැමදෙරුවත් කියුණේ. මහාචාර්යතුමනි අපි මේලඟට අවධානය යොමු කරමු ඔබ භාවනා උපදේශකවරයෙක් අපේ ප්‍රේක්ෂකයන්ට අපේ සදහැවතුන්ට භාවනාව කුමන අයිරින් උපයෝගී කරගත් ගැනීමේ හැකියාව පවතිනවද ජීවිතයේ සාර්ථකත්වය උදෙසා
ඔබ මේක තව වැදගත් ප්‍රශ්නයක් මේ යොමු කළේ ඔබතුමා මේ අපිට මේ භාවනාව වැදගත් වෙන්නේ කොහොමද මොකද හුඟක් සමහරු ඉන්නවා නදනවත්කම හින්දා භාවනාව කියපහින් ගමන් පොඩ්ඩක් බය වෙන කට්ටිය. මේ දර සංකල්පයක් ඒ දවස්වල තිබුණා දැන් නැයික අඩුයි ගොඩක් කර.
ජීවිතය
ගැන කලකිරිලා කලකිරුණොත් තමයි භාවනා කරන්න ඕන. මේ වෙන දෙයක් කරන්න බැයි නම් තමයි භාවනා කරන්න ඕන. අපේ මං හිතන්නේ ඒ කාලේ තිබුණා අර පැවිදි කරන්නෙත් අර මොකද්ද සතර කේන්ද්‍රේ පාළු වුණොත් තමයි පැවිදි කරන්නේ. මොන හරි වෙන දෙයක් කරන්න පුළුවන් නම් මේවා කරන්නේ. ඉතින් ඒ වගේ ආකල්ප තිබිලා ඒකයි මම කියන්නේ මේ බුදුදහම කොච්චර අහන්න ලැබුණත් බුදුදහමේ වැදගත්කම දකින්න තරම් ඉතින් මට කියන්න තියෙන්නේ මනස දිනු වෙලා නැතිකමයි. එතන ප්‍රශ්නේ. දහමේ වැරද්දක්වත් වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේකේ වෙනසක් වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන් මේ දහම ඇහෙන්න තියෙන තත්ත්වේ වැඩි වෙලා දැන් හොඳ ප්‍රවණතාවයක් තියෙනවා මේ පැත්තට යොමු වෙන. එතකොට මේ
වැඩිම අපි මේ දේශපාලනයේ සමාජ ආර්ථික කරුණ තමයි උතනදි වැදගත් වෙලා තියෙන්නේ. කියන්නේ අපි කොච්චර බන කිව්වත් ධර්මයේ ඇහුවත් එදිනෙදා මිනිහෙකුට ජීවත් වෙන්න බැරි නම් හරියට වැටුපක් ලැබෙන්නේ නැත්තම් ළමා ඉස්කෝලෙට යවා ගන්න බැරි නම් පන්සල් රකින්න සමාජයක් ඇති වෙන්නේ නැහැ. එතනයි මං හිතන්නේ ගැටලුව තියෙන්නේ.
ආර්ථිකයේ ප්‍රබල සාධකයක් කියලා නේද අපි හඳුන්නේ.
මට හිතෙන්නේ ඒ ආර්ථිකයේ කියන්නේ මිනිස්සු ඒ හරියට වැඩ කරන්න ඕන මිනිස්සුන්ට හරියට වැඩ කරන්න පරිසර රජයේ කාර්යාලයක වුණත් දේශපාලන ඇඟිලි ගැසීම නිසා කී දෙනෙක් බංකොලොත්
වෙනවා.
අධෛර්යමත් වෙනවා. ඒක අපේ සමාජ ප්‍රවාහයේ තියෙන විශාල වරදක්. ඒ කියන්නේ දේශපාලනයේ විශ්වවිද්‍යාලවලට ස්කෝලවලට හැමතැනම රිංගලා.
එහෙමයි.
ඉතින් ඒකින් මේ බෞද්ධ ප්‍රතිපදාව දුර්වල කරලා තියෙනවා. කියන්නේ මිනිස්සු ආමිස පූජා කරන නිසා නෙමෙයි මේක වෙලා තියෙන්නේ. කියන්නේ මිනිස්සු බුදු පිළිමයට මල් පූජා කරන නිසාවත් ආම්දුරට දාන දෙන නිසාවත් නෙවෙයි මේ පිරිහිලා තියෙන්නේ. මේක තියෙන වෙන සාධකයක් ආර්ථික සාධකයක් දේශපාලන සාධකයක් සමාජ සාධකයක් මට වෙන විදිහට.
ඉතින්
මේක වෙනස් වෙනතුරු කොච්චර අපි බන කිව්වත්
අපි බෞද්ධ රටක් කියලා කියාගත්තට
කෙරෙන්නේ
නැහැ.
කෙරෙන්නේ මොකද ආර්ථික පදනම හරියස්සලා නැහැ.
එහෙමයි.
සතුන් මරන්න නැතුව කියන්නේ ශික්ෂා පද ආරක්ෂා කරන එක සුසු වාතාවරණයක් තියෙනවා. එළවලු වලින් විතරක් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදෙන්න ඕන. කෙනෙලෝ මාංශ වලින් ගන්න ප්‍රෝටීන් වෙන මාර්ගයෙන් ගන්න සෝයා බන්ස් වගේ එක පහසුවෙන් ගන්න පුළුවන් ක්‍රමයක් හැදෙනවා. අපේ රටේ ඒක හැදිලා නැහැ. ඉතින් මට හිතෙන විදිහට මේකයි ගැටලුව. පන්සල් වලින් බණ කීමවත් ඇසීමවත් අසන අය පිළිපදිනවට වැඩිය ඒ පුංචි දෙයක් උනත් එදිනදා ජීවිතේට පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් ඇති කළා දෙනවා. පොඩි දෙයක් උනත් හරි වචනයක් හොඳ වචනයක් වුණත් නොපිටට හරව ගන්න වාතාවරණයක් අපේ රටේ ඇති කරලා තියෙනවා. හිතා මතා හෝ හිතා නැතුව හරි මේ පරිසරයේ ගැටලුවක් විශේෂයෙන්ම තියෙනවා ආර්ථික වශයෙන් සමාජික වශයෙන් ඒක වෙනස් කරනතුරු
ප්‍රායෝගිකව බුදුදහම
ජීවිතයට ඒ පැත්තට අපි දොස් කියනවා. නමුත් ඒක නෙමෙයි වරද තියෙන. අත්ත වශයෙන් මේ මිනිස්සු මේ මල් පහන් පූජා කරන මිනිස්සු නෙමෙයි මිනිවරන්නේ. අපරාධ කරන්නේ කියන්නේ මගේ හැඟීම. ඉතින් ඒක හොඳ උදාහරණයක් තමයි අරියදම්ම හාමුදුරුවෝ. පානදුර අරියදම්ම හාමුදුරුවෝ. පානදුර අරියදම්ම හාමුදුරුවෝ බෝධි පූජා කරනකොට ඒ පළාත්වල මාස 3ක් කරනකොට ඒ පළාත්වල දිවිච්ච මත්පැන් ද්‍රව්‍ය ඊළඟට යන්නේ අපරාධ බොහොම පහත ගියයි කියලා අහලා තිනවා.
ආමිස ඒක හොඳම උදාහරණයක් අපේ හාමුදුරනේ. ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව දෙකම එකට බැඳුණයි කියන කාරණයට.
ඔව්. ඉතින් ඒක මං හිතන අපිට මං හිතන අපි විවේචනය යන්න ඕන අපේ ආර්ථික රටාව මෙහෙම. අපේ ආර්ථික සමාජික කියන්නේ විශේෂයෙන්ම අපේ රටේ දැන් 100ට අපි හිතමු 70ක් කියලා.
එහෙම.
100ට 70ක් සිංහල බෞද්ධය 65ක් ඉන්නවා. මේ අය ඔක්කොම ඉන්නේ ගම්බද. ගොවියෝ.
එහෙමයි.
ඒ අයට ඒ ලැබෙන වේතනෙන්
එහෙමයි.
ජීවත් වෙන්න බෑ නේද? රාජ්‍ය සේවකයන්ටත් බෑ. දැන් මම ඇහුව රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා රුපියල් 21,000 රජයේ සේවකයෙකුට හම්බ වෙන්නේ. 31,000 කරන්න යනවා. ඉතින් මේ 21,000 කියන මුදල රාජසේවකයෙකුට බොහොම සුළු මුදලක්. අද කාලේ හැටියට.
ආයතනයක් රටක් වුණත් ගොඩනංවන්න සේවක තෘප්තිමත් භාවය
තියෙනවා. ඉතින් රාජසේවකයන් ටිකක් හරි වැටුපක් තියෙනවානේ. ඒකට විස්සම වැටුපක්. නමුත් ගම්වල ඉන්න එදිනෙදා ඉන්න ගොවියන්ට
එහෙම
ඊයට මොකක්වත් නැහැනේ. ත්‍රිම ජනගහනයක්නේ අපේ රටේ වැඩි හැර ඉතින් ඒ විදිහේ දේවල් එනට ජාතිවාදයට හැරෙනවා ආගම්වාදයට හැරෙනවා ඊළඟට අනිත්‍ය යුද්ධ දෙමේක ආර්ථිකමය ගැටලුවක් මෙතන තියෙනවා. ඉතින් බෞද්ධ මං හිතන්නේ ප්‍රතිපදාවේ වරදක් නෙමෙයි මෙතනදී. බුද්ධාගම වරදකුත් නෙමෙයි බෞද්ධ මිනිසුන්ගේ වරදකුත් නෙමෙයි. නමුත් බෞද්ධ මිනිසුන්ට ඒ බෞද්ධ දේ කරගන්න බැරි වාතාවරණයක් සමාජය තුළ ඇති වෙනවා. මොකද අපේ ජීවිතේ ප්‍රයොරිටිස් තියෙනවනේ මූලිකත්ව දෙනම තම මූලික දෙන්නේ තමන්ගේ බිරිඳට දෙමාපියන්ට දරුවන්ට තමයි මූලිකත්ව දෙන්නේ. ඒකට මූලිකත්ව දෙන්න බැරි වාතාවරණයක් අපේ රටේ ඇති වෙලා තියෙනවා. ඒකයි මම හිතන්නේ තියෙන ලොකුම ගැටලුව.
මෙතන ඔව් මේ අපේ හාමුදුරුවනේ දැන් ඔය මේ ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න වැඩි බව ඇත්ත. දැන් මේ බව දැන් අපිට බුදුදහමේ දකින්න පුළුවන් සමහර සූත්‍ර. දැන් විශේෂයෙන් මේ අග්ගඤ්ඤ සූත්‍රය, සප්ත සූර්යෝත්ථමන සූත්‍රය වගේවයි පැහැදිලිව කියලා තියෙනවා. මේ ලෝකේ හටගත්තු කාලේ ඉඳන් මේක මේ වර්ධනය වීගෙන ගිය හැටි. ඒ වර්ධනය වීමේදී මුලින්ම එන අය බොහොම ගුණධර්ම පුරණ අය. එතකොට ඒ පරිසරයේ බොහොම සුව පහසුයි, සෞම්‍යයි, ආහාර පවා නිකම් පොළොවේ තියෙන දේවල් කන්න පුළුවන් මට්ටමේ පටන් ගන්නකොට. ඊට පස්සේ කාලයක් එනවා ටික ටික මේ ගුණධර්ම පිරිහෙන. ඒ ගුණධර්ම පිරිහෙනකොට දැන් තමන්ගේ කොටස වෙන් කරගන්නවා ඉස්සෙල්ලා.
ඊළඟට ආර්ථික සාධකයක්නේ.
ඔව්. ඒ ආර්ථිකේ වෙන් කරගන්න ගිහිල්ලා ගුණධර්ම පිරිහෙන්න ගන්නවා. ඊළඟට ඔව් හොරකම් කරන්න ගන්නවා. ඒ වගේ ඒවා එනකොට ඒකේ අනිත් පැත්තට ආය ආර්ථිකේ පිරිහෙනවා. ගුණධර්ම
දෙපැත්තනේ.
ඔව් කෑම බීම අඩු වෙනවා, පරිසරය වෙනස් වෙනවා. මේ මිනිස්යන්ගේ ගුණධර්ම පිරිහෙන එකත් එක්ක පරිසරයත් වෙනස් වෙනවා. දැන් එහෙම වෙවි ආයුෂ පවා අඩු වෙනවනේ.
ඔව් දැන් ලංකාවේ තත්ත්වය ගත්තම එවෙන්නේ ලංකාවේ ජනගහණය වැඩි වෙලා තියෙනවා. ආරවල් පුංචි වෙලා තියෙනවා. වාහන වැඩි වෙලා තියෙනවා. ටීවී චැනල්ස් වැඩි වෙලා තියෙනවා. රක්ෂා අඩු වෙලා තියෙනවා. ඈ તો උමිදී තත්ත්වෙන්නේ දැන් ඊළඟට එතකොට ගුණධර්ම පැතෙන්නුත් පන්සල් රකින්න බැරි සමාජයක් වෙලා තියෙනවා. ඒතර මේ අග්ගඤ්ඤ සූත්‍රයේ කියන ඒවා කරුණ හොඳට මේ අපේ
රටේ දකින්න පුළුවන්. ඔව් දැන් අපි ආයුෂ බැලුවත් බුද්ධ කාලේ 120ක් විතර තිබුණ ආයුෂ දැන් 70කට විතර අඩු වෙලා තියෙනවා. ඒක ලෝකෙම අත්දකින්න පුළුවන් දේවල්. ඔව්.
තවත් පෙන්ෂන් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. ඒක අවුද කියලා. මොකද? නැති වෙනා ඉන්න ගොඩක් අය ඉන්න ගුරුවරේ.
ඔව්.
අවුරුදු 55ට බොහොම කලාතුරකින් තමයි 55 වෙනකන් ඉන්නේ.
ඔව්.
ඒ තත්ත්වයට ඇවිල්ලා.
ඒ තත්ත්වයට ඇවිල්ලා අත්දකින්න පුළුවන්. ඉතින් මෙතන අපි දැන් ඔය ඕක ලෝකේ තත්ත්වය. ඕක අපි කොහොම කතා කළත් ඒක බුද්ධ දේශනාවලත් දේශනා කරලා තියෙන අපිට අත්දකින්නත් පුළුවන්.
මේ මේ උත්තරේ තියෙනනේ කරුණු දෙකක්. ආර්ථිකයේ ಗುಣධර්ම වලට බලපානවා. ಗುಣධර්මයේ ආර්ථිකයට බලපානවා. මේ දෙකේ
ඒ දෙක එකකට එකක් අර ස්නෝබෝල් ඉෆෙක්ට් කියන්නේ අපි ඉංග්‍රීසි
හට පොත්ත වගේ.
ඔව්. ඒ එකකට එකක් පිරිහෙන පැත්තටත් සම්බන්ධයි.
සම්බන්ධයි.
ඔව්. ඒකම දැන් ಗುಣධර්ම පුරන්න ගත්තොත් අනිත් පැත්තටත්
වෙනස් වෙනවා.
ඔව්. වෙනස් වෙනවා. වැඩේ තියෙන්නේ ඉතින් මේක වැඩි පිරිසක් ಗುಣධර්ම පිරිහෙනකොට සුළු කොටසක් තමයි ಗುಣධර්ම පුරන්න උත්සාහ කරන්නේ. ඉතින් මෙතන තමයි මම දකින්නේ
මේ ප්‍රවණතාවයක් තියෙනවා. ඔව්.
මෙතන තමයි
තරුණ පිරිස
එහෙමයි.
දැන් තරුණ පිරිස ආගම පැත්තට වැඩි වෙලා තිනවනේ. ඒ ඔය කියන ಗುಣධර්ම වල තියෙන බලය විශ්වාස කරන පිරිස වැඩි වෙලා.
එහෙම පිරිස වැඩි වෙලා. ඒ පැත්ත තමයි අපිට මේ බුදුදහමේ තියෙන වටිනකම.
ඔව්.
දැන් බුදුදහම දකින පිරිස ඒක හොයන පිරිස වැඩි වෙනකොට ඒ ಗುಣධර්ම පුරණ පිරිසකුත් හැදෙනවා. ඔව්.
ඒක හොඳ පරිවර්තනයක්.
ඒක හොඳ පරිවර්තනයක්. එතකොට මෙතන අපි දකින්න ඕන කොච්චර මේ පිරිහුණ පිරිසක් හිටියත්
ඔව්
ಗುಣධර්ම පුරණ පිරිසට ඒකේ ප්‍රයෝජනක් තියෙනවා. ඒක සමහර විට ඔබතුමා අහපු ප්‍රශ්නේ අපේ සමාජයට කොහොමද මේක වැදගත් වෙන්නේ මේ භාවනා පැත්තට මට එන්න බැරි වුණත් මේ අපි ආමිස පූජා පැත්ත ගත්තත් ඒකෙත් ප්‍රයෝජන තියෙනවා. ඒ කියන්නේ මෙලොව වශයෙන් වාසි තියෙනවා. ඒ කියන්නේ හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙනවා ඒ ಗುಣධර්ම පුරණ පැත්තට ආවොත්. ඒ පැත්ත උදව් වෙනවා එතනින් එහාට යන්න. ඉතින් මෙතන මම අර කියන්න පටන් ගත්තේ මේ භාවනාවලට බොරු බයක් තියෙනවා. ඔව්. ඒක කරන පිරිස ඒකේ හොඳ ප්‍රතිඵල අත්දකිනවා. එහෙම දෙයක් තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න පැත්ත බැලුවත් ඒ භාවනා කරන අයට ඒක හොඳට කරන්න පුළුවන්. ඊළඟට වෙන වැඩකටයුතු කරන අයගේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේ
ඒ චරිතවල උතර තියෙන නිවැරදි සිහිය කියන කාරණයද භාවනාව තුළින්ලත්
භාවනායි ප්‍රතිඵල ගොඩක් තියෙනවා. දැන් නිවැරදි සිහියට තමයි අපි යන්නේ. ඒ සිහිය වඩන්න උදව් වෙන කරුණු තියෙනවා. දැන් ඒක සමාධිය තියෙනවා. ඒ කියන්නේ හිතේ කලබල ගතිය අඩු කරගන්න ඕන. සංසුම් බව ඇති කරගන්න ඕන. එතකොට අත්දකින්න පුළුවන් දේවල් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් තරහ යන එක අඩු වෙනවා. එතකොට තරහ යෑම අඩු වීම තුළ Tamanට ලැබෙන වාසි ගොඩාක් තියෙනවා. භෞතික වශයෙන් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී ලබන්න පුළුවන් මේ වාසි ගොඩාක් තියෙනවා මේකේ යෙදීම තුළ. එතකොට දැන් මම උදාහරණයක් ගත්තේ තරහ අඩු වීම තුළම Tamanට වෙනදා නැති වුණ යාළුවෝ ලැබෙනවා. තරහකාරයෝ අඩු වෙනවා.
ඒ වගේ
භෞතික සංවර්ධනයක් සිද්ධ වෙනවා. ඒකට උදව් වෙනවා. ඔව්. ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා මේ ධර්ම මාර්ගයට යොමු වීම තුළ. එතකොට මේකේ සමහරුන්ගේ අර බයක් තියෙනවා මේ භෞතික දියුණුව නැති වෙයි කියලා මේවට යනකොට. ඉතින් එහෙම වෙලා නැහැ.
එහෙම විචනයක් තියෙනවා.
එහෙමයි.
තරුණ පිරිස විශේෂයෙන්ම ආගමට හැරීම අනිත් බලන මේ ජාතිය
ආර්ථික පැත්තෙන් දුර්වල වෙයි. ජාතියක් වශයෙන් දුර්වල වෙයි.
එහෙම එකක් තියෙන හැංගීමක්.
ඔව් ඔව්. තමන්ගේ පෞද්ගලික මට්ටමින් ගත්තත් අපේ පවුල් වල දියුණුව නැති වෙයි.
එහෙම මස්වන තත්ත්වයක් තියෙන කැමැත්තෙන් දකමැත්තෙන් දන්න නමුත් ඒ විවේචනයක් එල්ල වෙගෙන යනවා.
ඔව් ඒ වගේ ඒ සංකල්ප අතීතදී ඔක ගොඩක් තිබුණා මං කිව්වේ ඉස්සරට වඩා දැන් මේ මේ මේවයි යෙදෙන අය ගැන බලන විදිහේ වෙනසක් තියෙනවා කියලා. ඒ කාලේ බොහොම
ඉතින් කියන පිස්සු හැදෙනවා
කියන. ඔව්
බය භාවනා කරපුවම පිස්සු හැදෙනවා. ඒක හේතුකුත් තියෙනවා. ඒ මොකද ඒ භාවනා කරනවා කියන්නේ ගුරුවරයෙක් අවශ්‍ය
කියනවනේ.
ඉතින් ඒ ගුරුවරයෙක් නැතුව කරපුවාම අමාරු වැටෙනවා කියන හේතුව නිසා ගොඩාක් දෙනෙක් ඒක ටිකක් පස්සට දාලා තිනවා. ඉතින් දැන් ඔබතුමා කියන්නේ ඔකේ අනිත් පැත්ත. ඔබතුමා කියන්නේ මේ ගුරුවරයෙක් යටතේ හොඳ අධීක්ෂණයේ යටතේ මේ භාවනා කරපුවාන් පස්සේ ඒකේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන්නේ නේද කියන්නේ?
ඔව් ඒකේ හැමදෙරෝනේ දැන් ඒ කාලේ අපිට තිබුණ ප්‍රශ්න අපිට ධර්ම දැනුමක් නැහැ අවබෝධයක් නැහැ අත දැන් ධර්ම දැනුම අවබෝධේ ගොඩක් ඒ කියන්නේ බගන අවශ්‍ය කෙනෙකුට ලබා ගන්න පුළුවන් දැන් මුළු ත්‍රිපිටකේම උනත් අද කාලේ කියවන්න පුළුවන් දැන් සාක්කුවේ දාගෙන යන්න පුළුවන් මට්ටමට පොඩි වෙලා මේ ඔව් මේ තාක්ෂණ දියුණුවත් එක්ක එතකොට ඉස්සර ඕව පන්සල් වල කබඩ් වල ලොක් කරලා
තිබුණේ පරිවර්තනය කරලා තිබුණේ නැහැ
පරිවර්තනය කරලා තිබුණේ නැහැ පොතක් එළියට ගන්නෙත් නැහැ දැන් එහෙම නෙමෙයි දැන් විවෘතයි අවශ්‍ය කෙනාට ඕන තැනක් දැන් මං කියේ අග්ගන්නේ සූත්‍රය කියලා ඕනනම් ගෙලින්ම ඉන්ටර්නෙට් එකට ගිහින් සර්ච් කරපු ගමන් ගන්න පුළුවන්
ඒක
වැදගත් ප්‍රවණතාවයක්
ඒක තමයි දියුණුව මං දන්නේ
ඔව් දැන් ඒ කාලේ තිබුණ අර දැන් ගුරුවරයෙක් නැතුව මේක කරන්න බෑ කියන එක ඇත්ත හැබැයි අද කාලේ මං ඊට වඩා වෙනසක් දකිනවා මොකද බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරු තනතුරේ තියන්න කිව්වේ දැන් අපි ධර්මය හංගලා තියෙනකොට මුකුත්ම දන්නේ දැන් අද ධර්මයේ විවෘතයි එතකොට අවස්ථාව තියෙන ඕන කෙනෙකුට මේක හොයන්න දිනවල
බලන්න ලංකාවේ ඇති වෙන අලුත් ව්‍යාපාර වලට දෙක හේතුව කෝකේ බෞද්ධ ව්‍යාපාර ගොඩාක් තියෙනවානේ ඒ ගුරුවරු ඉන්න එකටත් හේතුව මං හිතන්නේ ධර්ම විවෘත වෙන්නේ
විවෘත වෙනවා ඔව් ඒකේ හොඳ ප්‍රවණතාවයක් මොකද
ඒක අපි සතුටු යුතු දෙයක්
සතුටු යේ යුතු දෙයක්
විවිධ දෙයක් ඒක ආපත්‍ති පූජා පැත්තට නැඹුරු වීම ආමිස් පූජාවට වැනි ඉතින් ඒකත් හොඳ දෙයක් මං හිතන්නේ
එහෙමයි.
හදයි සදහවත්නි අපි ඊට දීර්ඝ සාකච්ඡාවක නිරුණා අපිට තවත් කාල වේලාවක් තිබ්බා නම් හොඳයි කියලා හිතන ඔබ හැමදෙරේ තවත් මේ කතිකාවත් ඉදිරියට කරගෙන යන්නට. නමුත් අපි නැවතත් මේ වැනි හරවත් විද්වත් කතිකාවතක් සමගින් එකතු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබේ නිවසේ සමු ගන්නවා. මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉංගලන්තයේ බාස්පා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද දීගල්ලේ මහින්ද නාහිමිපාණන් වහන්සේට කාලයේ ශ්‍රමය කැපකොට ඔබගේ ධර්මඥානය වැඩි දියුණු කිරීම උදෙසා මේ සංවාද මණ්ඩපයට වැඩම කරවීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන අපේ නායක හාමුදුරනේ ඒ වගේමයි ඔබතුමන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා කොතලාවල ආරක්ෂක සරසවියේ හිටපු නියෝජ්‍ය උපකුලපති අධ්‍යන මොරටුවේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ භවනා ආචාර්ය ඒ වගේමයි ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ භවනා උපදේශකතුමන් මාචාර්ය රවින්ද්‍ර කොග්ගලගේ මැතිතුමනි ඔබතුමාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිනවා මේ ධර්ම දහමේ බෙදා දීමට එක්කාසු වීම සම්බන්ධයෙන් එසේනම් සදහවත්නි අප නැවතත් ලබන සතියේ එසේනම් සදහවත්නි අප නැවතත් මෙවැනිව අඳුර විනිවිද දකින සත්‍යාවලෝකනයේ වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු වෙන අපි අදට ඔබෙන් සමු ගන්නවා ඔබ සැමට සම්මා සම්බුත් සරණයි.
දෙක තුනක් කරන්න ඕනේ.
එහෙමයි.